සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් අතකෝ ආයස්මතෝ අනුරුද්ධස් රහෝගතස් පතිසල්ලීනස් එවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි පවිවිත්තස්සයන් ධම්මෝ නායං ධම්මෝ සංඝනිකාරාමස්සාති සද්ධාවන්ත පිනතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව සඳහා අනුරුද්ධ සූත්‍රයේ මහා පුරුෂ විතර්කයන්හි තුන්වැනි මහා පුරුෂ විතර්කයේ පිළිබඳව සූත්‍ර පාඨය අපි මාතෘකා කරන්නට යෙදුනේ තුන්වැනි මහා පුරුෂ විතර්කයේ පිළිබඳව කරගෙන ආපු ධර්ම දේශනා පෙළෙහි තවත් එක් දේශනාවක් අද දවසේ සිද්ධ කිරීම සඳහා තුන්වැනි පුරුෂ විතර්කයේ හැටියට අපි කතා බහ කළේ මේ සද්ධර්මයේ ප්‍රගුණ කළ හැක්කේ විවේකය ඇති තැනැත්තාටයි සංගනිකාරාමයෙහි යෙදුණු තැනැත්තාට ඒ කියන්නේ පිරිස භජනය කරමින් නිතර කතා බහ කරමින් පුද්ගලයින් සමග මුසු වෙලා කටයුතු කරන ඒ වගේ කතා බහට වැඩිපුර ඇලුම් කරන පිරිස භජනය කිරීමට ප්‍රිය වෙන පුද්ගලයාට නොවේ විවේකයේ ප්‍රිය කරන විවේකයේ ඇසුරු කරන පුද්ගලයාටයි මේ ධර්මය ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ කියන කාරණේ මේ පිළිබඳව පැහැදිලි කරද්දී කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියන කරුණු තුන පැහැදිලි කරමින් චිත්ත විවේකයේ ඇති කරගන්නා ආකාරය පිළිබඳවයි අපි පසුගිය දේශනාවලදී පැහැදිලි කරමින් ආවේ ඒ චිත්ත විවේකය ඇති කරගන්නට පංච නීවරණ ධර්මයන් හඳුනාගෙන ඒ නීවරණ ධර්මයන් යටපත් කරගෙන මනසෙහි සංසුන් බව පැහැපත් බව ගොඩනගා ගත යුතු වෙනවා ඒ නීවරණ ධර්මයන් අතර පළවෙනි නීවරණේ කාමච්ඡන්ද නීවරණය ඇති වෙන්නේ කොයි විදිහටද දුරු කළ යුත්තේ කවර ආකාරයකින්ද දුරු කිරීම සඳහා අපි අනුගමනය කළ යුතු ක්‍රම මොනවාද කියන කරුණු පැහැදිලි කරමින් කාමච්ඡන්දේ දුරු කිරීමට උපකාර වන ක්‍රම හයක් පිළිබඳව අපි පසුගිය දේශනාවලින් පැහැදිලි කළා. ඒ දේශනා පෙළෙන් කාමච්ඡන්දය සහ කාමච්ඡන්දේ දුරු කිරීම පිළිබඳව ඒ පළමුවැනි නීවරණ ධර්මයේ පිළිබඳව කිව යුතු බොහෝ කරුණු දේශනා කරලා අපි නිමාවටපත් කළා. අද දවසේ අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ චිත්ත විවේකයේ ඇති කර ගැනීම සඳහා අපි බැහැර කළ යුතු නීවරණ ධර්මයන් අතර දෙවන නීවරණ ධර්මය ව්‍යාපාද නීවරණය. ව්‍යාපාදේ කියන්නේ මොකක්ද? ඒ ඇති වෙන්නේ මොන මොන හේතු සාධක පදනම් කොටගෙනද? දුරු කිරීම සඳහා අපි කුමක් කළ යුතුද? ඒ සඳහා අපට භාවිතා කළ හැකි ක්‍රමෝපායන් මොනවද කියන කරුණු මෙහිදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සියලු කරුණු මේ එක් ධර්ම දේශනාවේදී පැහැදිලි කරගන්නට නොහැකි වුණත් ද්වේෂය විවිධ ආකාරයෙන් අපේ මනසෙහි ඇති වෙන්නේ කොහොමද ඒ පිළිබඳව යම් කිසි පැහැදිලි කිරීමක් කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. ද්වේෂය කියලා කිව්වහම අපි කොයි කවුරුත් මනවින් හඳුනන අපි කොයි කාටත් අත්දැකීම් තියෙන ප්‍රකට ධර්මතාවයක්. ඒ නිසා ඒ පිළිබඳව බොහෝ කොට උපමා උදාහරණ නොකීවට අපි හැම කෙනෙකුටම ඒ පිළිබඳව යම් කිසි වැටහීමක් තියෙනවා. ද්වේෂයයි කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ස්වභාවය. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි ස්පර්ශ කරන ආරම්මණයන් අපි ප්‍රිය කරන ආකාරයෙන් නොලැබෙනකොට අපි ප්‍රිය නොකරන විදිහකින් ලැබෙනකොට අපේ මනසේ රොස්සන් නැති ගතියක් නොඇලෙන ගතියක් ගැටෙන ගතියක් ඇති වෙනවා. ඒක තමයි ද්වේෂයයි පටිඝයයි ව්‍යාපාදයයි කියලා හඳුන්වන්නේ. ඒ ව්‍යාපාදයේ නීවරණ ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්නට ඒ බාධා කරනවා. මනසෙහි අවශේෂ කෙලෙස් ධර්ම අවදි කරන්නට ඒ පාදක වෙනවා. විශේෂයෙන් විමුක්ති මඟ අහුරන නිසයි ඒ නීවරණ ධර්මයක් හැටියට සඳහන් කරලා තියෙන්නේ. අර අපි මුලින් සඳහන් කළ කාමච්ඡන්ද නීවරණය අපි එහිදී පැහැදිලි කළා. ඇතැම් විට පුද්ගලයාගේ පැවැත්මට යම් ප්‍රමාණයක සහයක් වෙනවා. නිවනට සාපේක්ෂව ඒ නීවරණ ධර්මයක් හැටියට බාධකයක් හැටියට අපි හඳුනාගෙන බැහැර කළ යුතුයි. නමුත් පැවැත්මේදී ගිහි ජීවිත ගත කරන පින්නතුන්ට ඇතැම් අවස්ථාවල ඒ පවත්වා ගන්නටත් සිදුවෙන අවස්ථා තියෙනවයි කියන බව අපි එහිදී පැහැදිලි කළා. නමුත් මේ ව්‍යාපාදයේ නැමැති නීවරණය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු මේ කොයි කාටවත් ව්‍යාපාදයේ නැමැති මේ නීවරණ ධර්මය මේ අවස්ථාවන්හිදී යම් ප්‍රමාණයකින් හෝ පවත්වා ගැනීම සුදුසුයි කියලා අපට අනුමත කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. සමහර වෙලාවට සමාජයේ යම් යම් අය කතා බහ කරනකොට එහෙම අදහසක් ප්‍රකාශ කරන බව පේනවා. මේ වගේ තැන්වල එහෙම කරන්නේ නැතුව කොහොමද, ඒ වගේ තැන්වල නිස්සද්දව හිටියොත්ද මේගොල්ලෝ අපේ ඔළුවට අත හොදන්න ගනී, ගෝණිය නැතුව කරේ නගින්න ගනී. ඒ නිසා ඒ බඳු තැන්වල ටිකක් තදින් කටයුතු කරන්න ඕන. ඒ වගේ තැන්වල බනින්නේ දොස් කියන්නේ නැතුව මුකුත් කරන්න බෑ. මේ විදිහට කතා කරන අවස්ථා අපට හමු වෙනවා. එතකොට අපි එතනදී තේරුම් ගන්නට ඕන සමාජයේ පැවැත්ම සඳහා අපි ක්‍රියාත්මක විය යුතු රටාවක් තියෙනවා. හැබැයි මනස කුපිත කරගෙන ක්‍රියාත්මක වීම සුදුසුයි කියලා අපිට මොනම අවස්ථාවකවත් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ විමුක්තිය සඳහා තමන්ගේ මානසික සංවර්ධනය සඳහා කෝපය, ද්වේෂය, ආවේගය අපි පාලනය කරගත යුතු වෙනවා. නමුත් මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඒ තැනට ගැලපෙන හැටියට උස්හඬින් කතා බහ කිරීම, ඒ වගේම වරද කරන කෙනෙක්ගේ වරදින් මුදවා ගන්නට සුදුසු දඬුවමක් කිරීම ඒක අපට වරදක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ කටයුත්ත කරන්නේ කුපිත වුණු මනසින් යුක්තව නම්, ගැටුණු මනසින් යුක්තව නම් ඒක හොඳ දෙයක් කියලා අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. අපි ධර්මදේශනාවලදී නිරන්තරයෙන් සිහිපත් කරන කාරණයක් තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නැවැත්ම සහ පැවැත්ම කියන අංශ දෙක පිළිබඳවම අවබෝධයකින් අපි පුරුදු පුහුණු කළ යුතු බව. නැවැත්මයි කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය සඳහා අපි කළ යුතු දේවල්. පැවැත්මයි කියලා කියන්නේ තමන්ගේ ජීවිත පැවැත්ම සහ පුද්ගලයින් සමග අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යන්නට ලෝකේ පවත්වන්නට අපි විසින් නඩත්තු කරගත යුතු දේවල් ටික. එතකොට නැවැත්වීම සම්බන්ධව කතා කරද්දී අපි නවත්තන්න නැත්නම් මනසේ පහළ වෙන බාධක වූ කෙලෙස් ධර්ම, නීවරණ ධර්ම. අපි පවත්වන්න ඕන කරන්නේ යුතුයකම්, වගකීම්, අවශ්‍යතා මේවා හඳුනාගෙන පවත්වන්නට සිද්ධ වෙනවා. තමේ කෝපය සම්බන්ධව කතා කරනකොට හුඟක් වෙලාවට ওই දෙක එකට මිශ්‍ර කරගෙන තමයි හුඟක් දෙනෙක් වැඩ කටයුතු කරන්නේ. ඒ කියන්නේ යුතුයකම වගකීම අවශ්‍යතාවය කියන එක ඉටු කරනවා. හැබැයි යම්කිසි ආවේගකාරී මනසකින් එහෙම කරන්නට ඉදිරිපත් වෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු දරුවෙක් යම්කිසි වරදක් කරනවා. ඒ දරුවෙක් වැරද්දක් කළාම අපි ඉවසන්න ඕනේ, අපි වට කලබල වෙන්න හොඳ නැහැ, අපි ඉවසීම පුහුණු කරන අය කියලා අපි නිශ්ශබ්දව බලා ඉන්න එක සුදුසුයි කියලා කොහොමවත් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් තින් දරුව හදනවා කියන ඒ වචනේ තේරුමක් නැහැ. හැදෙන්න අරිනවා කියලයි කියන්නට වෙන්නේ. දරුව හදනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අඩුපාඩු දැකලා තේරුම් අරගෙන ඒවා වෙනස් කරන්නට මඟ පෙන්වනවා, සුදුසු ආකාරයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට එබඳු තැන්වලදී සමහර විට පොඩි දරුවෙක් වැරද්දක් කරනකොට ඒ වරදින් මුදවා ගන්නට හොඳින් කියලා ඒක කරන්නේ නැතිනම් සමහර විට ටිකක් සැරවැර කරලා තදින් කියන්නට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට එබඳු අවස්ථාවලදී ඒ දරුවට දැනෙන විදිහේ තද වචන පාවිච්චි කරලා ඒ දරුවට ටිකක් රිදෙන හැටියට කතා කරන්න සිද්ධ වෙනවා. මේක අවශ්‍යතාවය. හැබැයි එහෙම කතා කරන්න යාම නිසා අපේ මනසේ ද්වේෂයක් කෝපයක් ඇති කරගන්නවා නම් ඒක හොඳ දෙයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට සමහර කෙනෙක් අහනවා, හාමුදුරනේ ඉතින් එහෙම කෝපයක් ගන්නෙ නැතුව අපි කොහොමද බනින්නේ? අපි කොහොමද දොස් කියන්නේ? ඉතින් ඒක දරුවගේ වැරද්ද නෙමෙයි, ඒක තමන්ගේ සමබරතාවේ නැතිකමයි. වරද කිරීම දරුවගේ වැරද්දා. ඒ දරුවගේ වැරද්ද හදන්නට අපි කෑකෝ ගහන්නට, දොස් කියන්නට, දඬුවම් කරන්නට අවශ්‍ය වෙන තැන් තියෙන්න පුළුවන්. ඒකත් කළ යුතු වෙනවා. හැබැයි ඒ එකකින්වත් අපේ මනස කුපිත කරගන්නවා කියන එක, ඒක දරුවගේ වැරද්දක්වත්, ලෝක ප්‍රශ්නයක්වත්, ධර්මානුධර්ම ප්‍රතිපත්ති ප්‍රශ්නයක්වත් නෙමෙයි. එතන තියෙන්නේ අපේ මානසික දුබලකම. එනිසා අපි ටික ටික පුරුදු පුහුණු වෙන්න ඕන. දරුවාගේ යහපත සඳහා, අභිවෘද්ධිය සඳහා, අන්‍යෝන්‍ය යහපත් පැවැත්ම සඳහා වරදින් මුදවා ගන්නට, බැනවදින්නට ඕන තැන්වල, දොස් කියන්නට ඕන තැන්වල එහෙම කරන්නටත් සිද්ධ වෙනවා. හැබැයි එබඳු තැනකදීවත් අපි කුපිත වෙලා කටයුතු කිරීම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ද්වේෂ සහගතව කටයුතු කිරීම සුදුසු දෙයක් නෙමෙයි. එහෙමනම් වඩාම යෝග්‍ය වෙන්නේ අපේ මනස පාලනය කරගන්නටත් ඕන, ද්වේෂය ඇති නොවන හැටියට අපි මනස සංවර කරගන්නත් ඕන. හැබැයි අවශ්‍ය තරම් උස්හඬින් කතා කරන්නට, චෝදනා කරන්න ඕන නම් චෝදනා කරන්නට, දොස් කියන්නට ඕන නම් දොස් කියන්නට, සමහර විට දඬුවමක් කරන්නට සුදුසු අවස්ථාවක් නම් දඬුවම කරන්නටත් පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ දෙපැත්ත සමබර කරගන්නේ කොහොමද කියලා අපි ටිකක් පුරුදු පුහුණු කරන්නට ඕන. එනිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සම්පාදනය කරද්දී අපේ විමුක්තිය සඳහා අපි මනස පාලනය කරගන්නේ කොහොමද, ඒ වගේම අවශ්‍යතාවය සඳහා අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන මේ දෙක වෙන් කරගෙන පුරුදු පුහුණු කරන්නට අපි දක්ෂ විය යුතුයි. තමන්ට එබඳු දක්ෂතාවයක් නැත්නම් ඒක ලෝකේ වරදක් නෙමෙයි, ඒක තමන්ගේ දුබලකමයි කියලා තේරුම් අරගෙන ඒ දුර්වලකම මගහරවා ගන්නට අපි උනන්දු වෙන්න ඕන. දැන් මේ ද්වේෂය සම්බන්ධව පමණක් නෙවෙයි පින්නතුනේ, සමාජයේ වැඩ කටයුතු කරනකොට අපට හැම පැත්තකදීම මේ ගැන මේ විදිහෙන් හිතලා බලන්නට අපි පුහුණු වෙන්නට ඕන. උදාහරණයක් හැටියට යම්කිසි පිරිසකට දේශනයක් කරන්නට අපට සිද්ධ වුණොත්, ඒ පිරිසට දේශනය කරගෙන යද්දී සමහර විට ඒ අය එතරම් අවශ්‍ය තරම් අවධානය යොමු නොකරනවා වෙන්නට පුළුවන්. එතකොට දේශකයාට හිතෙන්නේ මේගොල්ලන්ට කිසි ඕනකමක් නැහැ, බණ අහන්න මේගොල්ලන්ට මේ කියන කාරණා තේරුම් ගන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. එහෙම ප්‍රශ්නෙකුත් එතන තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ පිරිස දුර්වල නිසා තමයි අපි ඒගොල්ලන්ට උපදෙස් දෙන්න දේශකයෙක් හැටියට ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි ඊට වඩා දක්ෂ නිසායි අපි අර අයට මඟ පෙන්වන්න ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ දුබල අයගේ දුර්වලකම් මතුණා කියලා ඒ දුර්වල පිරිසට මඟ පෙන්වන්න යන අපෙත් දුබලකම් මතුවෙනවා නම් එතකොට දෙගොල්ලම එකම මල්ලක ඉන්නවා කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් එකම මල්ලට වැටිලා, එකම වලට වැටිලා තව කෙනෙකුට මඟ පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තව කෙනෙකුට මඟ පෙන්වන්න අපි යනවා නම් අන්න අයගේ දුබලකම් තියෙන්න පුළුවන්. හැබැයි දුර්වලකම් වලට ඔරොත්තු දීගෙන අපි ශක්තිමත්ව නැගී සිටින්න, අපි ශක්තිමත් ස්ථාවරයක ඉන්න අපට පුළුවන්කම ටික ටික හරි හදා ගන්න ඕනේ. මේවා අපට උපතින් පිහිටන ඒවා නෙවෙයි, සාංශාරික වශයෙන් ටික ටික ප්‍රගුණ කරගෙන එන්නට ඕන දේවල්. එහෙම ප්‍රගුණ කරලා තියෙනවා නම් එක්තරා ප්‍රමාණයක් උපතින්ම මතුවෙන්න පුළුවන් සාංශාරික හුරුව. නමුත් එහෙම එකක් තියෙනවා නම් ඒක හඳුනාගෙන වර්ධනය කරන්න ඕන. එහෙම එකක් නැතිනම් ඒක ටික ටික හරි වැඩි දියුණු කරගන්න අපි උත්සාහවත් වෙන්නට ඕන. එතකොට මේ විදිහට අපි තේරුම් කරගත්තෙන් පස්සේ අපේ දුර්වලකම් හඳුනාගෙන අපට ඒවා බැහැර කරගන්න මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. ව්‍යාපාදයේ දුරු කිරීමේදී අපිට මේ කාරණේ විශේෂයෙන්ම හඳුනා ගැනීම වැදගත් වෙනවා. අර විදිහට සමාජයට මඟ පෙන්වන්නට ඕන, ඒ අය සකසන්නට ඕන, දරුවෝ හදන්නට ඕන, ශිෂ්‍යෝ හදන්නට ඕන. එතකොට ඒගොල්ලන්ට දඬුවම් කරන්න ඕන තැන් දඬුවම් කරන්න ඕන, ආයතන පාලනය කරන්න ඕන, සේවක සේවිකාවන්ගේ අඩුපාඩු දැකලා ඒගොල්ලන්ට අවශ්‍ය අවවාද කරන්නට ඕන, අවවාද කරලා අහන්න නැත්නම් අනතුරු අඟවන්නට ඕන, අනතුරු අඟවලත් අහන්නේ නැත්නම් ඒගොල්ලන්ට නිසි දඬුවමක් කරන්නට හෝ එතනින් ඉවත් කරන්නට සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම සමාජ ක්‍රියාකාරකම් වශයෙන් පවත්වන්නට සිද්ධ වෙනවා. තර ඕයන් සම්පූර්ණයෙන් ඈත් වෙලා මම ගුණධම් වඩන කෙනෙක්, මම නිවන් දකින්න යන කෙනෙක්, මම සෝවාන් වෙන්න යන කෙනෙක්, මම ශාන්ති පාරමිතා පුරන කෙනෙක්, මට නම් ද්වේෂය ඇති කරගෙන කටයුතු කරන්න බෑ කියලා අපිට මේ වැඩවලින් මඟ හරින්න පුළුවන් කමක් නැහැ. මවක් හැටියට, පියෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට, ආයතන පාලකයෙක් හැටියට, සේවකයෙක් හැටියට මේ විවිධ භූමිකාවන්හි කටයුතු කරන පින්නතුන් තමයි මේ නිවන් දැකීම සඳහා වීරය කරන්නේ. තොර තමන්ගේ මූලික ස්වභාවය සම්පූර්ණයෙන් අමතක කරලා ඒක පැත්තකට දාලා මම නිවන් දකින්න කටයුතු කරනවා කියලා වෙනම පරිසරයක් හදාගෙන අපට කටයුතු කරන්න පහසු නෑ. අඩුතරමින් ගිහි පින්නතුන්ට තබා භික්ෂුන් වහන්සේ නමකටවත් ඒකේ තරම් පහසු කාර්යයක් නෙමෙයි. භික්ෂුවක් හැටියට පවා ඒ ගිහි ජීවිතයෙන් ඈත් වෙලා සම්පූර්ණ වගකීම් බැඳීම් වලින් ඈත් වෙලා හිටියා වුණත් මේ පැවිදි ජීවිතයේත් බොහෝ වගකීම් දරන්නට, යුතුයකම් ඉටු කරන්නට, අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරන්නට භික්ෂුන් වහන්සේලාට පවා සිද්ධ වෙනවා. ඉතින් එතනදී ගිහි පැවිදි කියන භේදයකින් තොරව තමන්ගේ වගකීම, යුතුයකම, තමන්ගේ භූමිකාව හඳුනාගෙන එය පවත්වන්නට අපි කාටත් සිද්ධ වෙනවා. හැබැයි ඒ අතරතුරේ නිවන් දකින්නට බාධා වෙන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියට බාධා කරන මේ නීවරණ ධර්ම හඳුනාගෙන පාලනය කරගන්නටත් සිද්ධ වෙනවා. එනිසා තමන්ගේ මනස පාලනය කරගෙන විමුක්තිය සඳහා කටයුතු කිරීම ඒක නැවැත්ම පිළිබඳ ප්‍රතිපදාවයි. සමාජ අවශ්‍යතා, යුතුයකම්, වගකීම් හඳුනාගෙන ඒ ටික මැනවින් පැවැත්වීම පැවැත්ම පිළිබඳ ප්‍රතිපදාවයි. මේ දෙක දෙපසෙන් හඳුනාගෙන සමබරව ඉදිරියට යන්න පුළුවන් නම් තමයි මේ චිත්ත විවේකයේ ඇති කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. දැන් අද සමාජයේ හුඟක් වෙලාවට අපි දකින දුර්වලකමක් තමයි ගුණධම් වඩන්නට ගිය තැන අර පැවැත්ම පිළිබඳව තියෙන හැකියාවන් අඩාල කරගෙන පැවැත්ම කඩාකප්පල් කරගන්නවා, විපරීත කරගන්නවා. පැවැත්ම පිළිබඳව උනන්දු වෙනකොට අර විමුක්තිය සඳහා මග සකස් කර ගැනීම තරමක් අඩාල වෙනවා. එක්කමක් නිසාද සමබරව පුහුණු කරනව වෙනුවට ඒ අන්තයේ එල්ලෙනකොට මේ පැත්ත අතහැරෙනවා, මේ පැත්තේ එල්ලෙනකොට අනිත් පැත්ත අතහැරෙනවා. මෙහෙම දෙපසට පනිමින් යන ගමනක් විනා දෙපස සමබරව හඳුනාගෙන මධ්‍යම ප්‍රතිපදාව පුහුණු කරන අය අද සමාජයේ ඊටාම විරල ස්වභාවයෙන් තමයි අපට හමු වෙන්නේ. ඒ නිසා අනුරුද්ධ හාමුදුරුව විවේකීව ආවර්ජනා කරනවා, මේ දහම පුහුණු කරන්න නම්, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය වඩන්න නම් චිත්ත විවේකයේ කියන එක තියෙන්න ඕන. ඒ චිත්ත විවේකයේ ඇති කරගන්නට නම් ඒ අවශේෂ කටයුතු වල කොතෙක් නියලිලා හිටියා වුණත් මේ නීවරණ ධර්මයන්ගෙන් මනස නිදහස් කරගන්නේ කොහොමද කියලා ඒතනත්ත දක්ෂ වෙන්නට ඕන. එතකොට ඔය විදිහට පින්නතුනේ අපි ප්‍රිය නොකරන කාරණා පිළිබඳව නැවත නැවත ගැටෙන, හැපෙන, ප්‍රොස්සන් නැති ගතිය තමයි ව්‍යාපාද නීවරණේ හැටියට දක්වන්නේ. අපේ මූලික පැහැදිලි කිරීම සිද්ධ කළේ ය නිවන් දකින්නට බාධකයක් වෙනවා පමණක් නෙමෙයි, පැවැත්ම පිළිබඳවත් එය බාධකයක් වෙනවා. ඒ මොකද අපි කුපිත වෙච්ච ගමන් කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියලා අපිට පෙනෙන්නේ නැතු යනවා. ඒතර දරුවාට අවවාද කිරීමද සුදුසු වෙන්නේ, දඬුවම් කිරීමද සුදුසු වෙන්නේ, බැනවදින එකද සුදුසු වෙන්නේ, එහෙම නැත්නම් ආශිර්වාද කරන එකද සුදුසු වෙන්නේ, එහෙම නැත්නම් නිහඬව ඒ දරුවාට අත්දැකීම් ලබලා හැදෙන්නට ඉඩ හරින එකද කළ යුත්තේ, මේ මොකද්ද කරන්න සුදුසුම දේ? ඒ දරුවාගෙන් දරුවාට ඒ කළ යුතු දේ වෙනස් වෙන්න පුළුවන්. එකම දරුවාට වුණත් ඒ අවස්ථාව අනුව ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය වෙනස් වෙනවා. ඉතින් මේවා ඊටාම පරිස්සමින් හඳුනාගෙන කටයුතු කරන්න නම් අපි හොඳ සිහි කල්පනාවෙන් අවදියෙන් ඉන්නට ඕන. අපි කුපිත වෙච්ච ගමන්, ගැටුණු ගමන්, කලයුත්ත නොකලයුත්ත නොපෙනී යනවා. ඊට පස්සේ දඩබ්බර විදිහට අපි ඇබ්බැහි වෙලා තියෙන දෙයක් තමයි අපි කරන්නේ. ගහන්න නම් ඇබ්බැහි වෙලා තියෙන ගහනවා, බනින්න නම් ඇබ්බැහි වෙලා තියෙන බනිනවා, මග හරින්න නම් ඇබ්බැහි වෙලා තියෙන මග හරිනවා, ඉතින් ඒක තමයි හොඳම ක්‍රමය කියලා අපිට වේලාවට හිතෙන්නේ. නමුත් ඊට වඩා බුද්ධිමත් විදිහට කටයුතු කරන්න නම් අපි සිහිනුවණින් වැඩ කරන්න ටික ටික පුරුදු පුහුණු වෙන්න සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී සිහිය අපට මූලික වෙනවා. සිහියෙන් තොරව මේ කටයුත්ත කරන්න බෑ. ඒ නිසා එකම මඟ සතිපට්ඨානයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ හේතුව නිසායි. එතකොට මේ මනසේ මතුවෙන ව්‍යාපාද නීවරණය විවිධ ක්‍රමවලට මතුවෙන්නට පුළුවන්. කෝපය හැටියට, භීතිය හැටියට, ශෝකය හැටියට, පිළිකුල හැටියට, අරතිය හැටියට විවිධ පැතිවලින් මේ එකම ව්‍යාපාද එකම පටිඝ චිත්තය අවදි වෙන්නට පුළුවන්. ක්‍රෝධය කියලා කියන්නේ හරියට දණ්ඩෙන් පහරලත් සර්පෙක් වගේ මනසෙහි ආවේගය තරලු විදිහට ආරම්මණය මැඩපවත්වමින් ආරම්මණය අභිබවා යමින් ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි ක්‍රෝධයයි කියලා කියන්නේ. එතකොට මේක ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ දුර්වල අරමුණු සම්බන්ධව. පුද්ගලයන් හෝ ද්‍රව්‍ය හෝ සිදුවීම් හෝ තමන්ට මැඩපවත්වන්න පුළුවන් කියන සංඥාවක් තියෙන අවස්ථාවල තමයි මේ தත්ත්වය උද්ගත වෙන්නේ. සමහර විට බිරිඳ පිළිබඳව වෙන්න පුළුවන්, සැමියා පිළිබඳව, දරුවා පිළිබඳව, අම්මා තාත්තා පිළිබඳව, අවශේෂ කෙනෙක් සම්බන්ධ වුණත්, සතෙක් සිව්පාවෙක් සම්බන්ධ වුණත් මේ ක්‍රෝධය කියන தත්ත්වයෙන් ව්‍යාපාදයේ ද්වේෂය උත්සන්න වෙන්නේ. එහෙම නැත්නම් මේ නුරුස්සන ගතිය ආවේගකාරීව අරමුණ මඩින ස්වභාවයෙන් මතුවලා එන්නේ. අරමුණ දුර්වලයි, ඒ මැඩපවත්වන්න පුළුවන් කියන හැඟීම ඇති වෙන අවස්ථාවල විතර. ඒ හැඟීම එහෙම මතුවෙන්නේ නැත්නම් එතනින් එහාට ඒක මතුවෙන්නේ භීතිය හැටියට. භීතියයි කියලා කියන්නේ ඒත් අරමුණ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අර අභිභවායාමේ ශක්තියක් තමන්ට නැහැ. ඒ නිසා හැකිලෙන පසුබාන පලා යන ස්වභාවයට තමන් යොමු වෙනවා. එතකොට ඒ අවස්ථාවේ මතුවෙන ඒ ද්වේෂය අපි හඳුන්වනවා භීතිය කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් සුනකේ තමම් තඹුරාගෙන පනිනකොට ඒ සුනකයා මැඩපවත්වන්න තමන්ට හයිය තියනවා කියන සංඥාව ඇති වුණොත් ක්‍රෝධයේ හැටියට තමයි ඒ තමන්ගේ රුස්සන් නැති ගතිය මතුවෙන්නේ. එතකොට පොල්ලක් අරගෙන ඒ සතාට ගහන්න පන්නන්න කියන ස්වභාවයෙන් තමන්ගේ මනසේ ආවේගය මතුවෙන්නට පුළුවන්. නමුත් සමහර වෙලාවට ඒ සුනකයා තමන් පසුපස එළවාගෙන එන ස්වභාවයෙන් තමන්ට රැකෙන්න බේරෙන්න ගැලවෙන්න විදිහක් නැහැ කියන තත්වයෙන් තමන්ගේ සංඥා පහළ වුණොත් එතනින් එහාට භීතිය තැතිගැන්ම හට ගන්නවා. ඊට පස්සේ ඒ සතා මැඩපවත්වන්න ගැටෙන්න නෙමෙයි, ඊළඟට අපි පුළුවන් තරම් පලා යන්නට, හැකිලෙන්නට, සැඟවෙන්නට උත්සාහ කරන ගතියනවා. ඒත් එකම අරමුණ සම්බන්ධ වුණත් අපට එක් එක් අවස්ථාවල මෙහෙම විවිධ ආකාරයෙන් මේ ගැටෙන ස්වභාවය ව්‍යාපාදය මතුවී එන්නට පුළුවන්. එතකොට අරමුණ මඩින ස්වභාවයෙන් මතුවෙන අවස්ථාව අපි හඳුන්වනවා ක්‍රෝධයයි කියලා. අරමුණට පසුබාන ස්වභාවයෙන්, බියපත් වෙන ස්වභාවයෙන්, හැකිලෙන ස්වභාවයෙන් ඇති වෙනකොට ඒ බරපතල අරමුණු සම්බන්ධව ඒ ආකාරයෙන් ඇති වෙන කෝපය අපි හඳුන්වනවා භීතියයි කියලා. ඊළඟට ශෝකයේ විදිහටත් මේ කෝපය මතුවලා එනවා. ඒ කියන්නේ තමන්ගේ යම්කිසි හිතවත් කෙනෙක් තමන්ට අහිමි වෙනවා. මව, පියා, දරුවා, සැමියා, බිරිඳ මේ වගේ සමීපතම ඥාතියෙක් මිය ගිය අවස්ථාවක, ඒ වගේම තමන්ට තිබිච්ච යම්කිසි වටිනා දෙයක් තමන්ට අහිමි වෙච්ච අවස්ථාවක, ඒ වගේම නිලතල ආදිය තමන්ට අහිමි වෙච්ච අවස්ථාවක, කීර්තිය ප්‍රසාදය අහිමි වෙච්ච අවස්ථාවක මේ වගේ අවස්ථාවක ශෝකය මතුවෙන්න පුළුවන්. ඒතර ශෝකයයි කියලා කියන්නේ ඒ කැමැත්ත අප්‍රසාදයෙන්ම තමයි ඇති වෙන්නේ. හැබැයි නැවත ඒක යථා තත්ත්වයට පමුණවා ගන්නත් බැරි මට්ටමක් තියෙන්නේ. එතකොට අර ක්‍රෝධය, භීතිය වගේ ස්වභාවයක් නෙමෙයි, පසුතැවෙන ගතියෙන් සහ ඒකට විරෝධතාවය දක්වනවා. හැබැයි ඒ විරෝධතාවය මතුවෙන්නේ කඳුළු සැලීම්, සුසුම් හෙලීම්, හොටු දීර ගැලීම් ආදී වශයෙන් කායිකෝ මානසිකෝ මේ ආවේගය පිටවී යනවා. එතකොට ඒ යන අවස්ථාව අපි ශෝකයයි කියලා හඳුන්වනවා. ඒ වගේ තත්ත්වයක් තිවෙන්නේ තමන් එයට අකමැති, නමුත් දැන් යලි ඒක වෙනසකට ලක් කරන්න තමන්ට කොහෙත්ම ඉඩ කඩක් නැහැ. ඒ පිළිබඳව තමන්ට බලය පවත්වන්නට විදිහක් නැහැ. ලෝක ධර්මතාවයක් හැටියට හෝ එහෙමත් නැත්නම් වෙනත් පදනමක් මත හෝ තමන්ට යමක් අහිමි වෙලා තියෙනවා. ඒකට තමන් කැමති නැහැ. නමුත් ඒක වෙනස් කරගන්නට තරම් බලපෑමක් කරන්න තමන්ට ශක්තියකුත් නැහැ. අන්න ඒ වගේ අවස්ථාවල අරමුණු පිළිබඳව ඇතිවෙන නුරුස්නා ගතිය ශෝකයයි කියලා හඳුන්වනවා. ඊළඟට පිළිකුල කියලා ඇතිවෙන්නේ මේ කියන ද්වේෂයම තමයි පෙනතුනේ. ඒ කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය. හැබැයි පිළිකුල කියන එක ඇතිවෙන්නේ අර මුලින් කියපු එකම අවස්ථාවකවත් නෙමෙයි. ඊටාම පහත් මට්ටමින් තමන් අදහස් කරන අරමුණු සම්බන්ධව තමයි පිළිකුලයි කියන එක ඇතිවෙන්නේ. අසුචි ටිකක්, මලමිණියක්, ඒ වගේම වෙනත් කැතකුණු ආදිය දකිනකොට ඒ එක් එක්කෙනාගේ මනසේ පිළිකුල ඇතිවෙන ස්වභාවය උස්පහත් වෙනවා. එකම ස්වරූපයෙන් නෙමෙයි, එකම අරමුණ සම්බන්ධ වුණත් විවිධ පුද්ගලයින්ට ඒ තමන් සිතන ආකාරය මත තමයි පිළිකුල උස්පහත් වෙන්නේ. සමහර කෙනෙකුට ඒතරම් පිළිකුලක් ඇති නොවන දේ පිළිබඳව කෙනෙකුට ඉතා දැඩි පිළිකුලක් ඇති වෙන්නට පුළුවන්. කෙසේ වුණත් පිළිකුලයි කියලා කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරනවා, අරමුණ රුස්සන්නේ නැහැ. නමුත් ඒ අරමුණ ඒතරම් උසස් අරමුණක් හැටියට නෙමෙයි, ඉතාම පහත්, ඉක්මනින් එතනින් ඉවත් වෙන්න, පලා යන්න, සැඟවෙන්න, ඒක දකින්න, ස්පර්ශ කරන්නවත් ප්‍රිය නොකරන තත්වයකින් ඇතිවෙන අකමැත්ත තමයි පිළිකුලයි කියලා හඳුන්වන්නේ. ඊළඟට මෙන්න මේ විදිහට පෙනුතුනේ පුද්ගල సంతානයේ මේ එකම ව්‍යාපාදේ, එකම කෝපය, එකම ද්වේෂය, එහෙම නැත්නම් අරමුණ ප්‍රතික්ෂේප කරන මේ පටිඝ චිත්තය විවිධ ස්වරූපවලින් ක්‍රෝධයේ විදිහට, භීතිය විදිහට, ශෝකයේ විදිහට, පිළිකුල විදිහට නොඑක් ආකාරයෙන් මතුවලා එන්නට පුළුවන්. ඒ වගේම භාවනා කරන අය සම්බන්ධව මේක තවත් මතුවෙන්නට පුළුවන් ක්‍රමයක් තමයි අරතිය විදිහට. දැන් ওই මුලින් කිව්ව ක්‍රමවලටත් භාවනා කරන අයට, ගුණධම් වඩන අයට මේව මතුවෙන්න පුළුවන්. දැන් ඒ ක්‍රෝධය කියන මට්ටමින්, ඒ කියන්නේ අරමුණ මැඩපවත්වන, අරමුණට එරෙහි වෙන, පලිගන්න ස්වභාවයෙන් මතුවීම අපි හුඟක් දෙනෙක් හඳුනගන්නවා ඒක සුදුසු නෑ කියලා. හැබැයි භය වශයෙන් ඇති වෙනකොට සමහර විට ඒක හොඳයි කියලා පිළිගන්න අවස්ථා තියෙනවා. දැන් සසරට බය වෙනවා. ඊළඟට පව්කම් වලට බියපත් වෙනවා. අපායට බය වෙනවා. දැන් මේවා හොඳ දේවල් හැටියට තමයි අපිට පෙනෙන්නේ. අපායටවත් සංසාරයටවත් පාපයටවත් බය වෙන එක නෙවෙයි හොඳ වෙන්නේ පින්නතුනේ. ඒවා බියජනක ආකාරයෙන් ප්‍රඥාවෙන් දැක ගැනීමයි අවශ්‍ය වෙන්නේ. මේත පෙරත් ධර්මදේශනාවල අපි බොහෝ කොට මේවා පැහැදිලි කරලා තියෙනවා. බියපත්වීම කියලා කියන්නේ ක්ලේශ ධර්මයක්. ඒක අකුසල ධර්මයක්. ඒක නීවරණ ධර්මයක්. බිය දැකීම කියලා කියන්නේ ප්‍රඥාව. ඒක විදර්ශනා නුවණින් ඇතිවෙන ස්වභාවයක්. එතකොට ඇත්තටම වියුත්තේ සසර පිළිබඳව බිය දැකීමයි, පාය පිළිබඳව බිය දැකීමයි, ජීවිතය පිළිබඳව, සංස්කාර ධර්මයන් පිළිබඳව බිය ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීමයි කළ යුත්තේ. නමුත් හුඟක් දෙනා කරන්නේ බියපත් වෙන එක. බියපත් වෙච්ච ගමන් කළ යුත්තේ නොකළ යුත්තේ තෝරා බේරා ගන්නට බැරුව ලොකු අර්බුදයක් ඇති කරගන්නවා. අද නිවන් දැකීම සඳහා කටයුතු කරන බොහෝ දෙනෙක් සසර පිළිබඳව, සතර අපාය පිළිබඳව බිය දකිනා වෙනුවට, නුවණින් අවබෝධ කරනා වෙනුවට බියපත් වුණු ස්වභාවයෙන් හේතුව ඵලය හඳුනා නොගෙන, අගමුල හඳුනා නොගෙන, කළ යුත්තේ නොකළ යුත්තේ හඳුනා නොගෙන, ආකූල ව්‍යාකූලුණු ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය සමාජයේ දිහා ටිකක් විමසිල්ලෙන් බලා ඉන්නකොට හුඟක් දුරට පේනෙන්නට තියෙනවා. ඒ නිසා මේ බිය කියන එක ද්වේෂයේම එක්තරා කොටසක්, ද්වේෂයේම මතුවෙන එක්තරා මුහුණුවරක්, එය නීවරණ ධර්මයක්. නමුත් නිවන් දකින්න කටයුතු කරන, ගුණධම් වඩන, ප්‍රතිපත්ති පුරන අය පවා බිය කියන එක හොඳ දෙයක් හැටියට සමහර විට වරදවා හඳුනා ගන්නවා. භීතිය කොහොමවත් හොඳ දෙයක් හැටියට හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. ඒක සසර පිළිබඳව ඇති වුණත්, සතර අපාය පිළිබඳව ඇති වුණත්, ඒ වගේම කවර ධර්මයක් පිළිබඳව ඇති වුණා වුණත් භීතිය කියලා කියන්නේ හොඳ ධර්මතාවයක් නෙමෙයි. ඒ නිසා බියපත් වීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ, ප්‍රඥාවෙන් එහි තියෙන බියජනක ස්වභාවය හඳුනා ගැනීමයි, දැක ගැනීමයි විය යුතුයි. ඊළඟට ශෝකය කියන එකත් සමහර වෙලාවට හොඳ ගුණයක් හැටියට හංගින අවස්ථා තියෙනවා. අම්මා මැරුණාම, තාත්තා මැරුණාම, තමන්ගේ බිරිඳ මැරුණාම, සැමියා මැරුණාම, දරුවා මැරුණාම ශෝක වෙන්නේවත් නැහැ. කිසි හිතක් පපුවක් නැති මිනිස්සේ, ගල් හිතක් තියෙන, ගල් හදවතක් තියෙන මිනිස්සේ කිසිම තෙත් ගතියක් නැහැ කියලා එහෙම අනිත් අය හිතන්න පුළුවන්. ඒ නිසා ටිකක් ශෝක වෙන එක අවශ්‍යයි. මේ විදිහට හංගින අවස්ථා අපේ සමාජයේ දැකලා තියෙනවා. ඒ පිළිබඳව කතා කරනවා, ඇහිලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට අර අන් අයට පීඩාවක් ඇති වෙනකොට අපි ශෝක වෙනවා කියන එක ඉතා උසස් දෙයක් වගේ කෙනෙකුට පෙනෙන්න පුළුවන්. තව කෙනෙකුට කරදරයක් වුණාම අනේ මගේ පපුව හෝස් ගාලා දැවිලා ගියා කියලා සමහරු කියනවා. ඒතර මට නම් දරා ගන්න බැරි වුණා මට ඇස් දෙකට කඳුළු ආවා මේ කතාව අහගෙන ඉන්නකොට කියලා. දැන් මෙහෙම කියනකොට අනේ ඉතාම සද්ගුණවත් මිනිස්සෙක් කියලා වගේ හැඟීමක් එන්න පුළුවන්. සද්ගුණවත් බව තියෙන්න පුළුවන්, ඒක වෙනම කාරණයක්. හැබැයි අනේකා පිළිබඳව සිද්ධියක් කියනකොට යම් කරදරයක් වුණාම ඒකෙන් කඳුළු සලන හඬාවැළපෙන තත්වය කියලා කියන්නේ ඒක සද්ගුණවත් භාවයක් නෙමෙයි, ඒක සංවේදී බව තුළින් අනුන්ගේ දේවල් භුක්ති විඳලා තමන්ගේ මනස දුබල කරගන්න දුර්වල චරිතයක ලක්ෂණය. එතකොට ගුණවත් භාවය කියන්නේ වෙනම එකක්. ඒ ගුණවත් භාවයත් එක්ක මේ දුර්වලකමුත් මුසු වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ ගුණේම කොටසක් වගේ. ශෝක වෙන එක ගුණේ කොටසක්. අනුන්ට පීඩාවක් එනකොට පපුව හෝස් ගාලා පිච්චිලා යන එක ඒක මේ ගුණේම කොටසක් වගේ අපිට හිතෙන්න ගන්න. ඊළඟට සමහර වෙලාවට අනිකාට වෙච්ච පීඩාව පිළිබඳව කියනකොට දැසට කඳුළු එනවනම් අපිට ඒක දරා ගන්න බැරි නම් ඒක ලොකු ගුණවත් බවක් හැටියට සමහරු හඳුනා ගන්න. ඉතින් මේවා මේ ගුණධම් සහ දුබලකම් එකට පටලවා ගැනීමේ තියෙන දෝෂය. ඒ නිසා ගුණය කියන්නේ වෙනම එකක්. ඒ ගුණවත් බව තිබුණයි කියලා අනුන්ගේ දේවල් භුක්ති විඳලා අපි දුක් විඳින්න ඕන නැහැ. කරුණාව මෛත්‍රිය තිබුණයි කියලා අනිකාගේ දේ පිළිබඳව අපි සැලෙන්න ඕන නැහැ. ඉතින් එහෙම වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ මහා කරුණික වෙනකොට ලෝකෙ ඔක්කොගේම දුක් උන්වහන්සේ විඳින්න ගත්තා නම් එහෙම උන්වහන්සේට විමුක්තිය තබා නිරන්තරයෙන් අඳා වැළපෙමින් තමයි ඉන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ මහා කරුණාව කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. කාරුණික වෙනවා කියලා කියන්නේ අනිකාගේ දුකින් අනිකා මුදවන්නට මට මොකද්ද කරන්න පුළුවන් කියලා සොයලා බලලා ඒ ටික කරන්න උනන්දු වෙනවා. මානසිකව, වාචසිකව, කායිකව, ඒ වගේම භෞතික වශයෙන් මොනවද අපිට කරන්න පුළුවන් අනිකාගේ පීඩාව සමනය කරන්න. ඉතින් ඒ ටික කරන්න අපි උනන්දු වෙන්න ඕනේ. එතන තමයි කරුණාව කියලා කියන්නේ. හැබැයි අර දෑසට කඳුළු පුරවාගෙන හදවත දවාගෙන ලේ ගමන වෙනස් කරගෙන තමන්ට දරා ගන්න ඔරොත්තු දී ගන්න බැරුව අදි සංවේදී බවින් ක්‍රියාත්මක වෙනවයි කියන එක ඒක ප්‍රඥා ගෝචර ස්වභාවයක් නෙමෙයි, ඒක ගුණේ ස්වභාවයක් නෙවෙයි පින්නතුනි. ඒක දුර්වලකමේම ලක්ෂණය. ඉතින් ගුණවත් බවයි දුර්වලකමයි එකට එකතුනහම සමහර විට ගුණවත්කමත් දුර්වලකම වගේ පේනවා, දුර්වලකමත් ගුණයක් වගේ පේනවා. ඉතින් මේවා ඉතා පරිස්සමින් තෝර බේර ගන්නට ඕන. ඒ කොහොමත් වුණත් ශෝකය කියලා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි, ඒක ද්වේෂයේම එක්තරා කොටසක්. ඊළඟට පිළිකුල් කරනවා කියන ස්වභාවයත් සමහර විට කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඒකත් එක්තරා ගුණයක් හැටියට. ඒ කියන්නේ සමහර වෙලාවට මේවා වංචක ධර්ම හැටියටත් මතුවෙනවා. අර විදිහට පිළිකුල් කරන ස්වභාවය ද්වේෂයේ හැටියට අපි මුලින් පැහැදිලි කරලා දුන්නා. නමුත් ගුණධම් වඩන අයගේ సంతානේ මේ පිළිකුලම මතුවෙන්නට පුළුවන් සමහර විට ගුණයක් වගේ. තමන් රොස්සන්නේ නැති පුද්ගලයෙක් පිළිබඳව කතා කරනකොට ඒ පුද්ගලයාගේ වටිනාකම් දකින්න වෙනුවට සමහර විට පිළිකුල් ස්වභාවයෙන් දකින්නට පුළුවන්. ඒ පුද්ගලයා ඔය ඉතින් ඔය කොහොම කටයුතු කළත් ඔය දෙතිස් කුණපයන්ගෙන් හැදිච්ච කෙනෙක්නේ, මේ විදිහට මේ මලමුත්‍ර ලේමස් ඇටනහර කැහිසොටුසෙම් මේ වයින් සැකසිච්ච ශරීරයක්නේ, ඉතින් ඕවා මේ විදිහයිනේ කියලා කෙනෙක් බොහොම පිළිකුල් සහගතව කතා කරන්න පුළුවන්. එතකොට ඒ කතා කරන ස්වභාවය ඇත්තටම පිළිකුල දැකීමක්ද? එහෙම නැතිනම් අර පිළිකුල් සංඥාවෙන් අනිකා පිළිබඳව රුස්සන් නැති ගතියද මේ මතුවෙන්නේ? ඒවා පිළිබඳව පරිස්සමින් සිතා බලන්නට ඕන. ඒ වගේම අනිත්‍ය මෙනෙහි කරනවා වගේ, ඔය ඉතින් කොච්චර ලස්සනට හිටියත් වැඩි කාලයක් ඔවා තියෙන්නේ නැහනේ. ඔය සෙන් පවුඩර් ගාගෙන අලංකාරයට ඇඳගෙන කෙස් ටික පීරගෙන ඔහොම හිටියට ඉතින් තව ටික දවසකින් ඔය දත් ටික හැලිලා මේ විදිහට විපරීත වෙනවනේ. තව ටික දවසකින් බලන්න බැරිය ඔය මවාපාගෙන හිටියට ඔය තියෙන ඇත්ත తත්වයේ කියලා මෙහෙම කෙනෙක් තව කෙනෙක් දිහා බලන්න පුළුවන්. එතකොට මේ බලන ස්වභාවය ඇත්තටම විදර්ශනාව ප්‍රඥාවද? එහෙම නැත්නම් Tamanට රුස්සන් නැතිකම නිසා අර ප්‍රතික්ෂේප කිරීම අනිත්‍ය සංඥාවේ ස්වභාවයෙන් පිළිකුල් සංඥාවේ ස්වභාවයෙන් මතුවෙනවද? ඔය දෙවිදිහටම වෙන්න පුළුවන්. හැබෑවටම ප්‍රඥාවෙන් ඒක අවදි වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට වංචක ධර්මයක් හැටියට පිළිකුල අනිත්‍ය වගේ අපේ මනසේව මතුවෙන්න පුළුවන් ද්වේෂයම විවිධ මුහුණුවරේ. ඉතින් මේවා පිළිබඳව පරිස්සම් වෙන්න ඕන විශේෂයෙන් ගුණධම් වඩන අයට ওই විවිධ ස්වරූපයෙන් එන්නට පුළුවන්. ගුණධම් වඩද්දී බණ භාවනා කරද්දී අපි හුඟක් දෙනා අර ක්‍රෝධයේ විදිහට ආවේගකාරීව එන ද්වේෂය සුදුසු නැහැ කියලා අපි හඳුන ගන්නවා. ඒක අපට තේරෙනවා. එහෙම තේරුණා වුණාට මේ භීතිය වශයෙන්, ශෝකයේ වශයෙන්, පිළිකුල වශයෙන් ඒ මතුවෙන ඒවා අපට එච්චර සමහර විට පැහැදිලි වෙන්නේ නැහැ. මේක කුසලයක්ද අකුසලයක්ද කියලා අපට තේරෙන්නේ නැති අවස්ථා මතුවෙන්න පුළුවන්. සමහර වෙලාවට පාපයේ පිළිකුල් කරන ස්වභාවය, ඒ වගේම දුස්සීලයන් ප්‍රතික්ෂේප කරන ස්වභාවය මේවත් මතුවෙන්න පුළුවන්. ඊළඟට අසාධාරණයේ ප්‍රතික්ෂේප කරන ස්වභාවය, මේ ද්වේෂයම විවිධ මුහුණුවරින් මතුවෙන්නත් පුළුවන්. මේ தත්ත්වය උද්ගත වෙන්නට විශේෂයෙන්ම හේතුවක් වෙනවා පින්නතුනේ මේ සද්භාවයන් උපාදාන කර ගැනීම. ඒ කියන්නේ අපි සද්භාවයන්හි පිහිටීම සුදුසු දෙයක්. නමුත් සමහරු මේ සද්භාවය උපාදාන කර ගන්නවා. සද්භාවය උපාදාන කරගත්තන් පස්සේ එතනින් එහාට හොඳක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එතනින් එහාට එකෙන් යහපතක් නෙමෙයි සිද්ධ වෙන්නේ. සද්භාවය උපාදාන කර ගන්නවා කියලා කියන්නේ අපි හිතමු තමන් කල්පනා කරනවා මම නම් පන්සිල් රකින්න කෙනෙක්. අනිත් හැමෝමත් පන්සිල් රැකිය යුතුයි. ඔන්න තමන් නිගමනයකට එනවා. තමන් පන්සිල් රකින්න එක වෙනම කාරණයක්. නමුත් ලෝකෙ හැමදෙනාම පන්සිල් රැකිය යුතුයි කියන කාරණේ දැඩිව අල්ල ගන්නවා. එහෙම දැඩිව අල්ල ගත්තන් පස්සේ ඒ තැනැත්තා අන් අය පන්සිල් කඩ කරනවා, පන්සිල් රකින්නේ නැහැ කියලා දකින අසන හැම මොහොතකම කෝපයටපත් වෙලා ද්වේෂය මතු කරගෙන අනිත් අයට දොස් පරොස් කියමින්, හෙලා දකිමින්, පිළිකුල් කරමින් ගැටෙමින් ක්‍රියාත්මක වෙන අවස්ථා සමාජය අපට පේනවා. එතකොට එහෙම වෙන්නේ මොකක් නිසාද? අර තමන්ගේ මතය, තමන්ගේ තීරණය තමන් දැඩිව උපාදාන කරගන්න. ඊළඟට මම මස්මාළු කන්නේ නැහැ, අනිත් හැමෝමත් මස්මාළු නොකා සිටිය යුතුයි. මම සත්‍යවාදීව සාධාරණව වැඩ කරනවා, අනිත් හැමෝමත් සත්‍යවාදීව සාධාරණව වැඩ කළ යුතුයි. මෙහෙම අපි යම් යම් සද්භාවයන් වල තමන් පිහිටලා ඒකම එල්බගෙන ඒකම උපාදාන කරගන්න. එතනින් එහාට ලෝකෙ හැමෝම එහෙම කටයුතු කරන්නේ නැති නිසා එතනින් එහාට ගැටුමක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මේ தত্ত্বය අපට බැලූ බැලමට පේන්නේ ලෝකේ වැරද්දක් වගේ. පන්සිල් රකින්න නැති එක ලෝකේ වැරද්දක්. එතකොට සාධාරණව අවංකව කටයුතු නොකිරීම ලෝකේ වැරද්දක්. ඒ නිසා තමයි මේ අපේ හිතට අමනාපයක් ඇති වෙන්නේ කියලා අපට දැනෙනවා. ඒක ඇත්ත කාරණේ. නමුත් ලෝකෙ මිනිස්සු පන්සිල් නොරකින්නවා කියන එක හැමදෙනාම පන්සිල් රකින්නේ නැහැ කියන එක අද ඊයේ වෙච්ච වැඩක් නෙමෙයි. මේක ලෝකේ කවදත් තිබිච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා ලෝකෙ පහළ වෙන කාලෙත් හැමෝම පන්සිල් රැක්කේ නැහැ. හැමෝම සාධාරණව කටයුතු කළේ නැහැ. හැමෝම ධාර්මික වුණේ නැහැ. හැමෝම මස්මාළු කෑමෙන් වැළකීලා හිටියේ නැහැ. ඉතින් අද විතරක් නෙමෙයි. ඉතින් එතකොට ලෝකේ ලෝකයේ හැටියට කවදත් පැවතිලා තියෙනවා. එතකොට ඒකෙන් මම කුපිත වෙන්නේ මොකක් නිසාද? මම නිගමනයකට එළඹිලා තියෙනවා ලෝකෙ හැමදෙනාම මෙන්න මෙහෙම සිටිය යුතුයි කියලා මම රාමුවක් හදාගෙන තියෙනවා. ඒ රාමුව තියාගෙන ලෝකෙ ඔක්කොම මේ රාමුව ඇතුලෙන් රිංගවන්න හදනකොට ඒකෙන් රිංගන් නැති වෙනකොට අපි කුපිත වෙනවා. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි. ලෝකය කොහොමත් දුර්වලයි, දුබලයි. ඒ දුබල බව මෙන්න මෙසේ විය යුතුයි කියලා අපි අර සද්භාවයේ උපාදාන කරගෙන අපේ චින්තනය තුළ අපි හිරවුණු ගමන් එතනින් එහාට ලෝකේ වැරදී කියලා අපි කුපිත වෙනවා. අපේ මනස කුපිත වීමෙන් අපට සිද්ධ වෙන අලාභයේ දෝෂය අපට කොහොමවත් හඳුනගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි සමහරු ඒ සද්භාවයන් උපාදාන කරගෙන දෘෂ්ටිගතික වෙලා සමහර විට භික්ෂුන් වහන්සේලාට දොස් පරස් කියන චෝදනා කරනවා. ඇතැම් ගිහි පින්නතුන් අපට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. අර විදිහට මොනවා හරි ටිකක් අල්ලගෙන එක්ක විනය කාරණය, ඒ සීලය පිළිබඳව කාරණය, සදාචාරයේ සම්බන්ධව කාරණය, ප්‍රතිපදාව පිළිබඳව කාරණය කොහෙන් හරි ඉගෙනගෙන ඉතින් තමන් යම් ප්‍රමාණයකින් සද්භාවයක පිහිටලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒවැ පිහිටලා හිටියා වුණාට ලෝකෙ හැමෝම මෙහෙම වෙන්න ඕන, මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලා රාමුවක් හදාගෙන ඒ රාමුව ඇතුලෙන් අර ඔක්කොම රිංගවන්න දඟලනවා. එහෙම රිංගන් නැති වෙනකොට භික්ෂුවට චෝදනා කරනවා, ගිහියාට චෝදනා කරනවා, සිල්වතාට චෝදනා කරනවා, දොස්පරස් කියනවා. හැම මොහොතකම තමන් ද්වේෂයෙන්, පටිඝයෙන් දුක් විඳිනවා, තමන්ගේ ප්‍රතිපත්තිය විනාශ කරගන්න. ඉතින් මේවා පැහැදිලි කරලා දුන්නත් එය තේරුම් ගන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒ අයට හිතෙන්නෙම මම වැරදි නැහැ, ලෝකෙ තමයි වැරදි. අපි මෙච්චර සද්භාවයෙන් කටයුතු කරනවා, ඇයි අනිත් අයට එහෙම කටයුතු කරන්න බැරි? ඉතින් ප්‍රඥාව නොතිබුනොත් පින්නතුනේ සද්භාවයේ පිහිටියා කියලා විතරක් මේ ප්‍රතිපත්ති මාර්ගය පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. සද්භාවයේ පිහිටන එක හොඳයි. නමුත් ඒ සද්භාවයක් හැටියට දිගින් දිගටම රැකගන්න නම් පුළුවන් වෙන්නට ඕන ප්‍රඥාවෙන් සමබර කරගන්න. මීට පෙරත් අපි මේ කාරණා පිළිබඳව යලි යලිත් සිහිපත් කරලා තියෙනවා. ගුණධම් වඩද්දි, ප්‍රතිපත්ති පුරද්දි යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවේ නැත්නම් මේවැ පරමාර්ථය කුමක්ද කියලා හොඳ පරමාර්ථයන්ගෙන් පටන් අරගෙන මහා විනාශයක් වෙත යන්නට මිනිස්සු යොමු වෙන්නේ මේ සද්භාවයන් උපාදාන කර ගැනීම නිසා. මීට පෙර දිනකත් අපි සිහිපත් කළා අර EW අධිකාරම් තුමා සමග කටයුතු කරපු එක තරුණ මහත්මයෙක් කියපු කතාවක්. මේ අවිහිංසාව වෙනුවෙන් අපි මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති වෙන්නට ඕනේ කියලා. එතකොට ඒ අවිහිංසාව කියන ඒ සද්භාවය තුළ තමයි කටයුතු කරන්න ආරම්භ කරන්නේ, පටන් ගන්න. ඒක හොඳ දෙයක්. හැබැයි හොඳ දේ උපාදාන කරගත්තු ගමන් ඒ උපාදාන කර ගැනීම නිසා ඊට පස්සේ මරාගෙන මැරෙන්නට උනත් අන් අය විනාශ කරන්න උනත් සූදානම් වෙන මට්ටමට තමන්ගේ මනස රළු වෙනවා. දැන් අපේ රේරුකානේ මහානායක හාමුදුරුවෝ මේ පිළිබඳව දක්වන උදාහරණ වශයෙන් මස් මාංශ කෑමෙන් වැළකීලා ඉන්නවා. ඒක හොඳ දෙයක්. හැබැයි මස් මාංශ කෑමෙන් වැළකීලා ඉන්න අය සමහර විට මිනිස්සුන්ට හිංසා පීඩා කරනවා. අර සත්තු රැකගන්නට කියලා මිනිස්සුන්ට පීඩා කර. ඊළඟට අම්මා තාත්තට වැඩිහිටියන්ට ගරු කරන එක සලකන එක හොඳ දෙයක්. හැබැයි වැඩිහිටියන්ට ගරු කරනවා කියලා ඒ වැඩිහිටියෙකුට ගරු නොකරන අවස්ථාවකදී ලෝකෙටම සාප කරන්න, මුළු මනුස්ස ප්‍රජාවටම සාප කරන්න, ඒගොල්ලෝ සමග වෛරයක් ඇති කරගන්න මිනිස්සු පෙළඹෙනවා නම් අර එක පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් රකින්න පුද්ගලයෝ බොහෝ දෙනෙකුට ද්වේෂ කරලා ඒ අයගේ අයිතිවාසිකම් නැති කරලා අපි ලොකු විනාශයක් එතනදී කරන්නට මගක් හදනවා. ඉතින් අද සමාජයේ කෙරෙන කටයුතු හුඟක් දේවල් දිහා බලනකොට මෙන්න මේ අවිචාරවත් බව අපට පැහැදිලිව පේනවා. දැන් වර්තමානයේ වෙනකොට විවිධ සංවිධාන බිහිවෙමින් පවතිනවා. ජාතිය, රට, ශාසනය, දහම, මේ හැම දෙයක්ම රැකෙන්න ඕන, අපේකම රැකෙන්න ඕන, සදාචාරය රැකෙන්න ඕන, මේවා පිළිබඳව උනන්දු වෙන විවිධ සංවිධාන ඇති කරන ගිහි පැවිදි බොහෝ දෙනා අද ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම හොඳයි. නමුත් ඒ හොඳ බව උපාදාන කරගත්තු ගමන්ම එතනින් එහාට අන්ධ වෙනවා. ඒ අන්ධ වුණයින් පස්සේ ජාතියේ නාමෙන්, ආගමේ නාමෙන්, සදාචාරයේ නාමෙන්, ධර්මයේ නාමෙන් බොහෝ අපරාධ කරන්නට මිනිස්සු පෙළඹෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර සද්භාවය උපාදාන කරගෙන ඒ තුලින් ද්වේෂයේ, කෝපයේ වඩවාගෙන චිත්ත සංහිඳියාව නැති කරගෙන තමනුත් විනාශ වෙලා ලෝකයක් විනාශ කරන මගක් හදාගන්න. ඉතින් ඒ නිසා අනුරුද්ධහාමුදුරෝ විවේකීව සිහිනුවණින් කල්පනා කරද්දී මහන්සේට සිහිපත් වෙන්නේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කරන්නට නම් චිත්ත විවේකයේ තිබිය යුතුයි. සිතට විවේකයක් නැතිනම් මේ නීවරණ ධර්මවලින් නිරන්තරයෙන් ආකූල ව්‍යාකූල වෙලා නම් එබඳු පුද්ගලයෙකුට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කරනවා කියන එක පහසු කටයුත්තක් නම් නෙවෙයි කියලා උන්වහන්සේට සිහිපත් වෙන්නේ. ඒ නිසා ඒ සිත දුබල කරන, සිතෙහි විවේකේ නැති කරන නීවරණ ධර්ම අතර දෙවන ප්‍රධානම නීවරණ ධර්මයක් තමයි මේ ව්‍යාපාදයේ නැමැති නීවරණ ධර්මය. ඒ විවිධ පැතිවලින් ওই විදිහට ඇති වෙන්න පුළුවන්. කෝපය, ක්‍රෝධය හැටියට මතුවෙනකොට වැරදි කියලා අපි කාටවත් දැනෙනවා. හැබැයි සූක්ෂම විදිහට ඒක බීතිය වශයෙන් ඇති වෙනකොට අපි ඒක හොඳයි කියලා පිළිගන්නවා. ශෝකය හැටියට මතුවෙනකොට හොඳයි කියලා පිළිගන්නවා. පිළිකුල හැටියට මතුවෙනකොට හොඳයි කියලා පිළිගන්නවා. මේ සද්භාවය උපාදාන කරගෙන ඒ උපාදානයේ හිර වුණහම ලෝකේ අනිත් අය කරන වැරදි හැම එකක් ගැනම දැක දැක කුපිත වෙන එක, ඒක මහා සත්පුරුෂ ධර්මයක්. තාම සද්භාවයක් හැටියට සමහරු උපාදාන කරගෙන ඉන්න බව පේනවා. ඒ නිසා මේ වයින් අපි බුද්ධිමත්ව කල්පනා කරලා අපේ මනස නිදහස් කරගන්න ඕන. ඒ මොකද ගුණධම් වඩන අයටම තමයි මේ අනතුර වෙන්න පුළුවන්. ලෝකේ පෞකාරයන්ට, අසත්පුරුෂයන්ට මේවා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලන්ට කෝපය, අමනාපය, ඍජුවම මතුවෙන්න පුළුවන්. මේ වංචක ධර්ම හැටියට මේවා මනසේ මතුවෙලා මනස විනාශ කරන්නේ ගුණධම් වඩන්න උත්සාහ කරන අයට. මොකද ඒගොල්ලන්ගේ කෝපය, ක්‍රෝධය ඍජුව මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක වරදක් කියලා දන්න නිසා නිරන්තරයෙන් ඒක යට කරන්න හදනවා. එහෙම යට කරන්න හදනකොට මොකද වෙන්නේ? වංචනික විදිහට ಗುಣධර්මයක ස්වභාවයෙන් මතුවලා එනවා. ඒවා තමයි වංචක ධර්ම කියන්නේ. ඒත් අපට පේන්නේ නැහැ ඒක දුර්ගුණයක් කියලා. ඒක සද්ගුණයක් වගේ තමයි එළියට පෙනෙන්නේ. ඉතින් ලෝකයේත් ඒක අගය කරනවා. අනේ හොඳයි. ඒ වගේ තැන්වලදී එහෙම ක්‍රියාත්මක වෙන්න ඕන, ඉදිරිපත් වෙන්න ඕන, අපේ එකම වෙනුවෙන්, ධහම වෙනුවෙන්, සාසනය වෙනුවෙන්, රට වෙනුවෙන් අපි ඉදිරිපත් වුනේ නැත්නම් කවුද ඉදිරිපත් වෙන්නේ? ඉතින් මේ කතා ඔක්කොම ඇත්ත. ඒවට අපිට දොස් කියන්න බෑ. නමුත් එහෙම කරන්න ගිහිල්ලා අර සද්භාවයේ උපාදාන කරගත්තන් පස්සේ එතනින් එහාට වෙන්නේ හොඳක්ද? එතනින් එහාට වෙන්නේ යහපතක්ද? ඒක තෝර බේර ගන්නට තරම් තමන්ට සිහිනුවන නැතිනම් ඒ ಗುಣධහමේ වේශයෙන්ම අපේ මනස ද්වේෂ මූලික විනාශ වෙලා අපි විමුක්තියෙන් පිරෙහෙන්නටත් ඒ වගේම සමාජමය වශයෙන් අර්බුදකාරී චරිතයක් නිර්මාණය වෙන්නටත් ඒවා හේතු වෙනවා කියලා. ඒ නිසා ಗುಣධහම වඩන අපි හැම දිනෙකම මේවා පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට ද්වේෂය මතුවෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි අරතියයි කියලා කියන්නේ. අරතිය කියලා කියන්නේ ගුණධම් වඩන්නට උනන්දුවක් නොවන නොඇලෙන ගතිය. රති කියලා කියන්නේ ඇලෙනවා කියන එක. මෙතන අරති කියලා කියන්නේ ලෝකයේ ඇලෙන්නේ නැහැ කියන එක නෙමෙයි, ගුණධම් වල ඇලෙන්නේ නැහැ කියන කාරණේ දක්වන්න ධර්මයේ භාවිතා වෙන වචනේ තමයි අරතියයි කියලා. එතකොට අපි ගුණධම් වඩද්දී අපිට අපේ ප්‍රතිපත්තිය පිළිබඳව යම්කිසි විශ්වාසයක්, ගෞරවයක්, සතුටක් තියෙනවා. දැන් සමහර වෙලාවට ඒ ಗುಣධම් වඩමින් අපි ඉදිරියට යද්දී කාලයක් යද්දී අපිට ඒවා නිකන් එපා වෙන ගතියක්, දැන් භාවනා කරන්න බෑ, දැන් ඒවා ඇති වෙච්ච ගතියක්, එහෙම එකක් මනසට දැනෙන්න පුළුවන්. ඉතින් මේවා ස්වභාවිකව මනසේ මතුවෙන ධර්ම, ගිහි පැවිදි කාට වුණත් මතුවෙන්න පුළුවන්. අරහත්ත්වයට ආසන්න වෙච්ච කෙනෙකුට උනත් මේ අරතිය වැනි දුබලතා මතුවෙන්න පුළුවන්. ඉතින් එහෙම තැන්වලදී ඒවටත් පිළියම් දන්න ඕන. අපේ රේරුකාණ චන්දවල මහානායක හාමුදුරුව සිහිපත් කරන කාරණයක් තමයි උන්වහන්සේ භාවනා කරලා ඒකෙන් වෙහෙසටපත් වෙනකොට ඒ මනසේ ඇතිවෙන අරතිය දුරු කරගන්න උන්වහන්සේ කරන්නේ ත්‍රිපිටක පොතක් කියවනවා. එහෙම නැත්නම් කොළ ටිකක් අරගෙන උන්වහන්සේ මොනවා හරි පොතක්කට අවශ්‍ය කාරණා ටිකක් ලියනවා. එහෙම නැත්නම් සතෙකුට කන්න බොන්න ටිකක් දෙනවා. එහෙම නැත්නම් ඔයන යාචකයෙක් එක්කලා විහිළු තහලුවක් කරලා කතා බහ කරනවා. ඉතින් මේ විදිහට ඒ බාහිර කටයුත්තක ටික වෙලාවක් හරි යෙදෙනවා. මොකද අර එක දිගටම භාවනා කරලා ඇති වෙන අරතිය ටිකක් සමනය කරගන්න. ඉතින් උපක්‍රමශීලීව එහෙම කිරීම වරදක් නෙමෙයි. අපි පහුගිය ධර්මදේශනාවල පැහැදිලි කළා අපේ මනස සමබර කර ගැනීම සඳහා උස්පහත් කර ගැනීම අවබෝධයෙන් කරනවා නම් ඒක වරදක් නෙමෙයි. හැබැයි හුඟක් දෙනෙකුට වෙන්නේ ඒ භාවනා කරගෙන යනකොට, ಗುಣධම් වඩවාගෙන යනකොට සමහර වෙලාවට ඒ අරතිය මනසේ මතුවෙනවා. මේක තේරුම් ගන්නෙ නැහැ, හඳුනගන්නෙ නැහැ. ඊට පස්සේ සම්පූර්ණයෙන් භාවනා මාර්ගෙන්, කුසල් මාර්ගෙන් තමන්ගේ මනස ඈත් වෙනවා. ඈත් වෙලා හොඳටම පරිහානියටපත් වුණාට පස්සේ තමයි තමන්ටත් තේරෙන්නේ පිරිහුණා කියලා, කොහොමද ඒක උනේ කියලා අගමුල හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඉතා අවදියෙන් සිහි කල්පනාවෙන් හිටියොත් තමයි අපට ඒ ධර්මතා හඳුනාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පින්නතුනේ ද්වේෂයේ ඇතිවෙන තවත් විවිධ පැති තියෙනවා. ඊර්ෂ්‍යාව, මාත්සර්ය, කුක්කුච්චය වැනි ධර්මතා ද්වේෂයේ සමග ප්‍රතිබද්ධව තමයි මතුවෙන්නේ. ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ අනුන්ගේ සම්පත් නොයවසන ස්වභාවය. සම්පත් හෝ අභිවෘද්ධිය හෝ ගුණවත්කම, සිල්වත්කම හරි මොකක් හරි අනුන්සන්තක දේ තමන්ට රුස්සන්නේ නැති ගතිය තමයි ඊර්ෂ්‍යාව. ඒක ද්වේෂ මූල සිතකින් තමයි හටගන්නේ. තොර ද්වේෂය සමග මුසු වෙලා කෙලින්ම ද්වේෂයයි කියලා අපිට වෙන් කරන්න බෑ. ඊර්ෂ්‍යාව කියන්නේ වෙනම ධර්මයක්. නමුත් ඒක ද්වේෂයත් එක්ක බද්ධ වෙලා ප්‍රතිබද්ධව තමයි ඊර්ෂ්‍යාව නිර්මාණය. ඊට මාත්සර්ය කියන්නේ මසුරුක. මේ කියන්නේ තමන් සතු දේ අනිත් කිසි කෙනෙක් පරිහරණය කරනවට අකමැති ගතිය. තමන් සතු දේ අනුන් සතු වෙනවා දකින්නට නොකමැති බව. ඉතින් මේ මසුරුකම හටගන්නේ ද්වේෂ මූලය පදනම් කරගෙන ඒ ද්වේෂයේ එහි මූලයේ බවට පත් වෙනවා. ඊළඟට කුක්කුච්චය. කුක්කුච්චය කියලා කියන්නේ කුකුස කියලා අපි කියන. ඒ කියන්නේ පසුතැවෙන, එහෙම නැත්නම් කල වරද පිළිබඳව, නොකල කුසලයේ පිළිබඳව පසුතැවෙන ගතිය. පසුතැවීම කියන්නේ ද්වේෂ මූලසිත මගේ අතින් මේ වරද සිද්ධ වුණා කියලා නැවත නැවත පසුතැවීම. ඒතකොට පසුතැවීම කියන එකත් සමාජයේ හුඟක් හොඳ ගුණයක් හැටියට තමයි දකින්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන පසුතැවීම අපට වරදින් නිදහස් වෙන්න එක්තරා ප්‍රමාණයකින් උදව් වෙනවා. පසුතැවීම කියන්නේ අකුසලයක් තමයි. අකුසලයක් වුණාට කල වරද පිළිබඳව යලි යලි පසුතැවෙන කෙනා දිගින් දිගට වැරද්ද කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක මනසට දරා ගන්න අමාරු නිසා. ඉතින් ඒක කාලයක් යද්දී එතනත වරදින් මිදෙන්න එක හේතුවක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන සමහර අකුසල ධර්ම කුසලයට යොමු වෙන්න හේතු වෙන අවස්ථා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අකුසලය හොඳයි කියන එක නෙමෙයි. අකුසලය අකුසලෙමයි. නමුත් සමහර වෙලාවට එයම කුසල් මගට යොමු වෙන්න උදව් වෙන අවස්ථා තියෙනවා. මේ කුක්කුච්ච එහෙම නැත්නම් පසුතැවීම කියන එක අකුසලයක්. ඒ සමහර වෙලාවට වරදින් මිදිලා කුසලයට යොමු වෙන්නට නොකල කුසල් දහම් උද්‍යෝගයෙන් කරන්නට අපේ අවධානය යොමු කරන්නට හේතු වෙනවා. එනිසා සමහර වෙලාවට පසුතැවීම කියන එක කුසලයකට උදව් වෙනවා. නමුත් පසුතැවීම කියන්නේ ස්වභාවයෙන්ම අකුසලයක්. ඒක ද්වේෂයේ පදනම් කොටගෙන හටගන්නා ධර්මතාවය. ඉතින් මේ කාරණා විශේෂයෙන් අපි තේරුම් අරගෙන අපි මූලික වශයෙන් ওই පැහැදිලි කිරීම සිද්ධ කළේ ද්වේෂය එහෙම නැත්නම් ව්‍යාපාද නීවරණය විවිධ ක්‍රමවලින් අපේ මනසේ මතුවෙන්නට පුළුවන්. එතනින් කෝපය ක්‍රෝධය හැටියට මතුවෙනකොට වැරදි කියලා අපි කාටත් තේරෙනවා. හැබැයි මේ කියන ලද විවිධ ක්‍රමවලින් විවිධ අන්නේ ක්‍රමවලින් මතුවෙනකොට අපිට ඒක වැරද්දක් කියලා තේරෙන්නේ නැතු ඒක ගුණයක් සද්භාවයක් හැටියට වංචනික විදිහට රැවටිලා අපි මේ ව්‍යාපාදයේ දිගින් දිගට පවත්වන්න පුළුවන්. ඉතින් ගුණධම් වඩන කෙනෙක් හැටියට නිවන් දකින්නට ප්‍රතිපත්ති පුරන කෙනෙක් හැටියට මේ හැම පැත්තක් ගැනම අවධානය යොමු කරලා එහි තියෙන දෝෂය තේරුම් අරගෙන ව්‍යාපාද නීවරණය දුරු කරගෙන මනස සැහැල්ලු කරගත යුතුයි. එබඳු චිත්ත විවේකයක් ඇති කෙනෙකුට පමණයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ කියන බවයි අනුරුද්ධ හාමුදුරුව හුදකලාව සිහි කරන්නේ. නම් මේ කරුණු සිහියේ පවත්වාගෙන ව්‍යාපාද නීවරණය සිහිනුවණින් හඳුනාගෙන ඒ දුරු කිරීම සඳහා කටයුතු කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ දුරු කිරීම සඳහා අවශ්‍ය කරුණු ඉදිරි ධර්ම දේශනාවලදී පැහැදිලි කර දෙනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.